මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවස්මුක ශීලය සමාදන්වෙමි. නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံपि संघं शरणं गच्छामि, तृतीयံपि बुद्धं शरणं गच्छामि, तृतीयံपि धम्मं शरणं गच्छामि, तृतीयံपि संघं शरणं गच्छामि, शरणगमनं सम्पूर्णं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කානේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා, ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසතං සාත රූපේන පිය රූපේන අප්පියං, දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති මත්ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ජීවිතයත් මරණයත් අතර සටනක් වන මුළු මහත් සංසාර ගමනම ප්‍රමාදයක් බවත්, අමා මහ නිවනට මඟ ප්‍රමාදයේ බවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. සත්‍යයා මේ සංසාර ගමනේ යෙදෙන්නේ දුක සැපක් හැටියට සලකාගෙනයි. අවිද්‍යාවත් තණ්හාවත් නිසා ඇතිවන මේ විපරීත සංඥාවට කෙනෙක් යට වෙන හැටි අද මේ මාතෘකාගරගත් ගාථාවෙනුත් ඊට අදාළ නිදාන කතාවෙනුත් පැහැදිලි වෙනවා ඇති. කෝලිය රටේ කුණ්ඩධාන වනයේදී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කර වදාළේ සුප්පවාසා කියන උපාසිකාව සම්බන්ධයෙන්. සුප්පවාසා කෝලිය දියණිය නමින් ධර්මයේ හැඳින්වෙන ඒ තැනැත්තිය සීවලී මහරහතන් වහන්සේගේ මවයි. ලාභින් අතර අග්‍රතනතුරු ලබාගත්තු සීවලී මහරහතන් වහන්සේ ජීවිත ලාභය ලබා ගත්තේ නම් මහා දුක්ඛන්තරාවක් මැදයි. මොකද හත් අවුරුදු හත් දවසක් මව් කුසේ ගත කළා සීවලී හාමුදුරුවෝ පොඩි කාලේ. ඒ අන්තිම හත් දවස ඒ මෑණියන් ඉතාමත්ම කටුක ප්‍රසව වේදනින්දා ධර්ම මූඩව ඒ අවස්ථාවේදීත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති ඇත්තිය. ධර්මානුකූල විතර්ක තුනක් මගින් සිතිවිලි තුනක් මගින් ඒ කටුක වේදනාව මිද දරාගත්තා. ඒක සඳහන් වෙන්නේ මේ විදිහටයි. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති. මෙබඳු මේ දුකක් ප්‍රහාණය කිරීම සඳහා ධර්මය දේශනා කරන්නා වූ ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධය. සුපටිපන්නෝ වතසෝ භගවතෝ ශාවක සංඝෝ යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ. මෙබඳු මේ දුක ප්‍රහාණය සඳහා පිළිපන්නා වූ ඒ ප්‍රතිපදාවට බැස්සා වූ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් සුප්‍රතිපන්නය. සුසුකං වත තං නිබ්බාණං යත්තිදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති. මෙවැනි මේ දුකක් දකින්ට නොලැබෙන ඒ නිවන ඉතාමත්ම සැපයකි කියන මෙන්න මේ විතර්ක තුන තුළින් මේ ධර්මානුකූල සිතිවිලි තුන තුළින් ඒ තැනැත්තිය අර කටුක වේදනාව මිද දරාගත්තා. ඊළඟට ඒ තැනැත්තිය තමගේ ස්වාමි පුරුෂයාට කතා කරලා කිව්වා, ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මගේ වචනයෙන් වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසන්න, විමසලා මෙන්න මේ විදිහට දන්වන්න, සුපවාසා කෝලිය දියණිය හත් අවුරුද්දක් දරු ගැබක් ඇතිව ඉඳලා දැන් මේ හත් දවසක් කටුක ගර්භමූඩ ඒ දුක් අඳිනවා. නමුත් මෙන්න මේ විදිහේ විතර්ක තුනක් මගින් ඒ වේදනාව නිද දරා ගන්නවා කියලා. ඉතින් මේ ඒ සුපවාසාවගේ හාමි පුරුෂයාත් ගිහිලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා ඒ පණිවිඩයේ විදිහටම ප්‍රකාශ කළා. ප්‍රකාශ කළ හැටිය බුදුරජාණන් වහන්සේ එක වාක්‍යයයි ආශිර්වාද වශයෙන් ප්‍රකාශ කළේ, සුඛිනී හෝතු සුපවාසා කෝලිය දීතා අරෝගා අරෝගං කුත්තං විජායතු. සුපවාසා කෝලිය දීනිය සුවපත් වේවා, නිරෝගීව නිරෝගී පුත්‍රයෙකු ප්‍රසූත කරාවා. ඒ ඒක්ෂණයෙන්ම ඒ සුපවාසා සුවපත්ව ඒ දරුවකු ප්‍රසූත කළා. ඉතින් මේ ස්වාමි පුරුෂයා ගෙදර යනකොට මේ ආශ්චර්යය දැකලා, මේක මහා ආශ්චර්යවත් අද්භූත දෙයක්, තථාගතයන් වහන්සේගේ අනුහස, මේ ඒ ප්‍රකාශ කළ වචනයෙන්ම මේ තරම් සහනයක් ලැබුණා කියලා ඒ ස්වාමි පුරුෂයා බොහොම සතුටටපත් වුණා. ඊළඟට සුපවාසාව ස්වාමි පුරුෂයාට කියනවා, දැන් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ආරාධනාවක් කරන්න, සුපවාසා කෝලිය දින දැන් නිරෝගීව දරුවකු ප්‍රසූත කරලා සිටිනවා. ඒ සුපවාසාව භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට සද්දිනක දාණය පිළිගන්න ආරාධනා කරනවා කියලා. ඉතින් මේ ස්වාමි පුරුෂයා ආයෙත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැලකලා අර සුපවාසාව වෙනුවෙන් දාන ආරාධනාව කළා. ඒ වෙලාව වෙනකොට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට වෙන ආරාධනාවක් ලැබිලා තුණා එක්තරා උපාසකයෙකුගෙන්. ඒ උපාසකයා මහා මුගලන් මහරහතන් වහන්සේගේ උපස්ථායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සුවිශේෂ වැඩක් කළේ මෙතෙන්දී මහා මුගලන් තෙරුන් වහන්සේට එන්න කියලා මොග්ගල්ලාන ගිහිල්ලා අන්නේ උපාසකයාට කියන්න, සුපවාසා කෝලිය දින මේ හත් අවුරුදු හත් දවසක් මෙහෙම ගර්භයක් දරාගෙන ඉඳලා දැන් සුවපත්ව සිටිනවා, ඒ තැනැත්ති මෙහෙම ආරාධනාවක් කරන හත් දිනකට ඒ හත් දවස ඊළඟ හත් දවස ඒ තැනැත්තියට බාර දෙන්න ඔබේ දාණය පස්සට දාන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා අර උපාසකුන් හැට කිව්වා, මේ ඉල්ලීම කළා. එතකොට මේ උපාසක මහත්මයාත් එක්තරා ඥානවන්ත කෙනෙක් නිසාද මෙන්න මෙහෙම කීමක් කිව්වා, ස්වාමීනි ඒ මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කියලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ මට කාරණා තුනක් ගැන අප වෙනවා නම් මම මගේ දාන වාරය සුපවාසයට සාමත බාර දෙනවා. මොනවාද කාරණා තුන? වහන්සේ සහතික වෙන්න ඕන මගේ වස්තුව, භෝග්‍ය සම්පත් හත් දවසක් තුල නොනැසී පවතිනවා කියලා. ඒ වගේම මගේ ජීවිතේ නොනැසී පවතිනවා කියන දෙවෙනි කාරණය ගැනත් අපවෙන්ට ඕන. ඒ වගේම මගේ ශ්‍රද්ධාව ඉවත් නොවී තිබෙනවා කියන එකත් සාතික වෙන්න ඕන කියලා ওই තුන් කාරණයක් කියන සාතික වෙන්න කියලා මුගලන් මහරහතන් වහන්සේට කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා උපාසකය මට වයින් කාරණා දෙකක් ගැන සාතික වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය නම් තමයි සාතික කරගන්න ඕනේ. මොකද්ද? මට පුළුවන් මහ මුගලන් මහරහතන් වහන්සේ මේ පින්න තුන් දාන මහා ඍද්ධිමත් ඍද්ධිමතුන් අතර ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට පෙනින්නේ නැති උන්වහන්සේ කියනවා මට සාතික වෙන්න පුළුවන් ඔබගේ වස්තුව මේ හත් දින තුල නොනැසී පවතින බවට, ඔබගේ ජීවිතය නොනැසී පවතින බවට. නමුත් ශ්‍රද්ධාව ඔබටම අයිති දෙයක්. ශ්‍රද්ධාව ඔබට අයිති දෙයක් ඔබම වගේ කියන්න ඕන. එතකොට අර උපාසකුන් නැත්te වගේම ඥානවන්තව ප්‍රකාශ කරනවා. හොඳයි ස්වාමීනි, ඔබ වහන්සේ මට ඒ දෙක ගැන ස්ථිර වෙනවා නම් මම ඒකට කැමැත්ත දෙනවා. සුපවාසාවයි කලින් මේ දාණය පූජා කරාවා, මම පස්සේ දාණය පූජා කරන්න බාර ගන්නවා. ඔන්න ඉතින් මොගලම් මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට ඒ කාරණය ප්‍රකාශ කරාට පස්සේ ඉතින් අර සුපවාසාවත් පසු දින බොහොම ඉහළින්ම ඒ දාන කටයුතු සූදානම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට සියතින්ම ඒ දාණය පිළිගැන්නුවා. ඒ වගේම අර මේක ආශ්චර්යවත් සිද්ධියක් අපිට මේ සමහර විට කෙනෙකුට සැක හිතෙන්නත් පුළුවන්. අර ඒ කුඩා දරුවත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඳෙව්වා කියලා සඳහන් වෙනවා. වැඳෙව්වා පමණක් නෙවෙයි ඊළඟට වැඳගෙන යන අතර ඊළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දරුවට ආමන්ත්‍රණය කරලා කියනවා, දරුව ඔබ සුවසේ ඉන්නවා කියලා හිතනවා, කිසි දුකක් එහෙම කරදරයක් නැති කියලා. මේ සාමාන්‍ය සුව දුක් විමසින් වශයෙන් මේ පොඩි දරුවට කිව්වේ. එතකොට මේ දරුවා උත්තර දෙන කොහොමද? ස්වාමීනි මට මොන සැපයක්ද? හත් අවුරුදු හත් දවසක් ලේ කලයක් තුල හිටපු මට මොන සැපයක්ද කියලා මේ දරුවා කිව්වා. ඉතින් මේක සාකච්ඡා කරන අහලා අර සුප්පවාසා කෝලියදීනි තාමත්ම සතුටට පැම්පත් වුණා. මේ තරම් පින්වන්ත කෙනෙක් නේද මේ විදිහට මේ සාරිපුත් මහ රහතන් වහන්සේක සාකච්ඡා කරන්න කියලා ලොකු සතුටටපත් වුණා. එතකොට ඒක දැකලා බුදුරජාණන් වහන්සේ සුප්පවාසාවගෙන් අහනවා, මොකද සුප්පවාස කැමතිද මේ වගේ තවත් දරුවෙක් ලබන්න කියලා. ඔන්න එතකොට සුප්පවාසාව කියනවා මේ කාලේ බොහෝ මෑණිවරුන් කියනවා වගේ එක දරුවෙක් නෙවෙයි මට හත් දරුවෝ හත් දෙනෙක් ලැබුණත් ලබන්න මේ වගේ දරුවෝ ලැබුණත් මම කැමතියි කියලා. ඔන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අර අපි කලින් ප්‍රකාශ කළ ධාතාව වදාළේ අසාතං සාත රූපා. ඒක උදාන ධාතාවක් හැටියට ප්‍රකාශ කරන්නේ. උදානව කියලා කියනකොට අපි කියන්නේ ප්‍රීති වාක්‍යයක් කියලා. මේ ප්‍රීති වාක්‍යයක් කිව්ව පමණින් අපි හිතන්න අරගයි ඒක බුදුරජාණන් වහන්සේ අර සුපවාසාවගේ වචනීය අනුමත කළා කියලා. ධර්මානුකූලව ඒක දිහා බලලා කරන අනුශාසනාත්මක ප්‍රකාශනයකුයි මෙන්න මේ ධාතාව තුල තියෙන්නේ. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තං අතිවත්තති. අසහතං සාත රූපේන සුවදායක නොවන දේ සුවදායක ස්වරූපේනොත්, පිය රූපේන අප්පියං අප්‍රිය වූ දේ ප්‍රිය ස්වරූපේනොත්, දුක්ඛං සුඛස්ස රූපේන දුක සැපයේ ස්වරූපේනොත් පමත්තං අතිවත්තති. ප්‍රමාද වූ පුද්ගලයා ඉක්මවා යනවා යට කරනවා කියන මේ කාරණයයි මේ සරල ගාථාව තුල තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ පින්නතුන්ටත් යමක් හිතා ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපිට ඉතින් කියන්න තියෙන්නේ දැන් මේ පින්නතුන් ප්‍රතිකුත් අහලත් ඇති ඔය සීවලි මහරහතන් වහන්සේ පිළිබඳ මහා පුණ්‍යවන්ත ලැබීම් පිළිබඳ අග්‍ර ස්වාමීන් වහන්සේ මේ බොහෝ පින්නතුන්ගේ ගෙදරවල් වල පින්තූරත් දෙලා තියෙන සීවලි මහරහතන් වහන්සේගේ. නමුත් අර පැත්ත ගැන වැඩිය හිතන්නේ නැහැ. හරි දුක්ඛන්දරාව ගැන ජීවිත ලාභය ලබා ගත්තේ කොයිතරම් දුක්ඛන්දරාවක් මැදද කියලා. හොඳයි, ඒකටත් යටින් යම් කිසි කර්මයක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක ප්‍රකාශ කළේ. ඒක ජාතක පාළියේ අසත්‍ය රූප ජාතක නම් හඳින් වෙනවා. සංඝයා වහන්සේලා රැසුණු අවස්ථාවක සාකච්ඡා කරන බව කිය වෙනවා. අනේ මේ මව් පුතුන් දෙන්න කොයි තරම් දුකක්ද විඳලා තියෙන්නේ මෙච්චර මේවා අග්‍ර මේ සයවලි ආතන් වහන්සේ මේ පුඩා කාලේ කියලා එහෙම කතා කරන අතරේ බුදුරජාණන් වහන්සේ ධර්ම සභාවට ඇවිල්ලා ඒක ගැන අහලා ඊළඟට ඒකට අකීත ප්‍රවෘත්ති මේ විදිහටයි දක්වලා තියෙන්නේ. ඒ බෝධිසත්වයන් වහන්සේ අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුත්‍රයා හැටියට ඉපදිලා ඒ රජ කරන අතරේ කොසල් රජ කොසල් රජුරෝ ඊට වඩා බල සම්පන්නව ඇවිල්ලා ඒ රට රාජ්‍ය උදුරගෙන ඒ රජුරෝ මරලා බිසව තමන්ගේ අගමිහිසුන් කරගෙන ඒ බරණැස් නුවර අධිපතිකම කරන්න පටන් ගන්නකොට අර පුතා ඒ වාරි මාර්ගයේ මගින් පලා ගිහිල්ලා ඒ නගරවල තියෙනවනේ වතුර ගලාගෙන යන ඒක මගින් ඇඟිලා පලා ගිහිල්ලා සේනාව රැස් කරවලා නැවතත් ඇවිල්ලා මේ තමන්ගේ රාජ්‍ය ලබා ගන්න සටන් කරන්න මේ කොසල් රජු මට දන්වා ඇරියා අපට මේක රාජ්‍ය දෙන්න එහෙම නැත්නම් යුද්ධ කරන්න කියලා ඒ කාරණේ ඉතින් රජුරෝ ඒකට මේ යුද්ධ කරන්න සූදානම් වෙනකොට අග මිනිසුන් අයි තමන්ගේ ඒ කුමාරයාගේ මව රාස් පණිවිඩයක් යවුවා යුද්ධ කරන්න ඕනේ නැහැ මේ නගරය වටලා ගන්න නගරය වටලා ගත්තට පස්සේ මිනිසුන්ට කන්න බොන්න නැතුව අන්තිමට මේ කටේ නිරාහාර කරලා අල්ල ගන්න පුළුවන් ය නගරය කියලා ඒ අදහස දුන්නා මව ඉතින් මේ පුත්‍රයාත් ඒ විදිහටම හත් දවසක් නගරය වටලාගෙන ඉන්නකොට මේ මිනිසුන්ට කර ගියා ගන්න දෙයක් නැතුව අන්තිම අර කොසල් රජුව මරලා හිසගෙන දුන්නා ඉතින් අන්න ඒ විදිහට ඒ ප්‍රශ්නේ විසඳුණා නමුත් අන්න ඒ අකුසලයයි එතනකොට දක්වන්නේ අර මෑණියන් දුන්න උපදේශ හිර කරලා අර විදිහට නිරාහාරව තබලා රාජ්‍ය ලබා ගන්න දුන්න උපදේශ නිසා ඒ අනුගමනය කළ පුතාගේ ඒ කර්මය ඔන්න ඒ විදිහට විපාක දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අන්න එතකොට ඒ කර්ම විපාක පිළිබඳවත් යම් කිසි අංශයක් ඒ තුලින් හෙළි වෙනවා. දැන් ඊළඟට අපි ආයිත් මෙන්න මේ කතාවේ තවත් වැදගත් පැත්තක් හෙළි කර ගන්න බලමු. අර නිකමට වගේ කියවුණු නමුත් අපිට පේනවා අන්න අර උපාසක උන් නැහැ මුගලන් මහරහතන් වහන්සේත් අතර කියවුණු අර සංවාදයේත් යම් කිසි ගතියුක්තක් තියෙන බව. අර උපාසක මහත්මයා දාන වාරය බුදුරජාණන් වහන්සේ කිව්ව බලියටවත් දෙන්න සූදානම් වුණේ නැහැ. ඒ උපාසකුන් නැහැට සැක ඇති වුණා. මේ හත් දවස් ගෙවි යනකොට යම් විදියකින් මට දන් දෙන්න පොරොන්දු වුණාට දන් දෙන්න ධනෙ නැති වුණා. මගේ ජීවිතය රැකුන් නැති වුණා. ඒ ඔක්කොම වගේ නේ ශ්‍රද්ධාව නැති වුණා. කොහොමද මං දන් දෙන්නේ කියලා එහෙම හිතලා තමයි අර විදියෙ අප වෙන්න කියලා ඉල්ලීමක් කළේ. මුගලන් මහරහතන් වහන්සේත් අන්න ධර්මානුකූලව එතන යමක් අපිට ගන්න තියෙනවා. අච්චර මහා ඍද්ධිමත් අනුභව සම්පන්න වුණා. වෙන කෙනෙකුගේ ශ්‍රද්ධාව ගැන අප වෙන්න බෑ. අන්න එක ධර්මයේ වැදගත් කාරණයක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තිබෙන ශ්‍රද්ධාව අන්ධ භක්තියක් නොවේ. කාටවත් වහල් වෙලා දීන වෙලා කරන දෙයක් නෙවෙයි. ඒක තමන්ටයි ති දෙයක්. තමන්ම වග කියන්ට ඕන. ඒ කාරණයට මේ මෙතන මුගලන් මහරහතන් වහන්සේගේ වචනේ ඇත්ත වශයෙන්ම බුද්ධ වචනයට අනුකූලයි. මොකද ධර්මයේ තැන්වල සඳහන් වෙනවා මේකට අදාළ දේවල්. දැන් විශේෂයෙන්ම වීමංසක සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වෙන එකක් තමයි සංඝයා වහන්සේලාට කියන්නේ අනුන්ගේ සිත් බලන්න ශක්තියක් නැති භික්ෂුවක් විසින් තථාගතයන් වහන්සේ පිළිබඳව පවා ඇසට කනට අසු වෙන දේවල් පිළිබඳව පරීක්ෂණයක් කරලයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන කියලා ඒ විදිහට වදාරලා තිබෙනවා. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාට පවා ආරාධනා කළා. මගේ අඩුපාඩුවක් තියෙනවා නම් සම්මා සම්බුද්ධත් කියලා ඒ පිළිබඳව විමසලා ඉවරලා ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. තවත් ඒ වගේම අවස්ථාවක ඒ උපාලි සූත්‍රය කියන සූත්‍රයේ සඳහන් වෙන නිගණ්ඨ ශ්‍රාවකයෙක් වුණ උපාලි. ඉතාමත්ම ඒ ප්‍රධාන ශ්‍රාවකයෙක් නිගණ්ඨ නාථපුත්තගේ යම් අවස්ථාවක ධර්ම සාකච්ඡාවක් තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන තුන්රුවන් සරණ ගියා. සරණ ගියාට පස්සෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උපාලි ගෘහපතිය අනුභවැනි ප්‍රසිද්ධ අයට රටේ ප්‍රසිද්ධ අයට ඔහොම එකපාරට තීරණය ගන්න හොඳ නැහැ. අනුවිච්චකාරෝ කල්පනා කරලා තව තව කල්පනා කරලා තුන්රුවන් සරණ යන්න ඉක්මන් වෙන්න එපා. එතකොට උපාලි ගෘහපති ඇත්ත වශයෙන්ම වඩා සතුටු වුණා. අන්න ඒ වගේ එතකොට බෞද්ධ ආකල්පය විමසීමට තුඩු දෙනවා. ඒ ශ්‍රද්ධාව අන්ද භක්තියක් නෙවෙයි. ඒක තමන්ට අයිති දෙයක්. මේ පින්නතුනත් ඒක නුවණින් කල්පනා කරගන්න ඕන. ඒක තමයි ශ්‍රද්ධා. ඒ ධනය තමන්ට අයිති. ශ්‍රද්ධා ධනං කියලා කියනෝනේ. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං ආදී ධන අතර ප්‍රධාන ධනය. ඒක අර විදියට වෙන කාටවත් හොල්ලන්න බෑ. අනිද්ධන සමහර විට ඔය ගින්නට ආදියට යට වෙනවා කියලා කියන්නේ ඒක තමන්ට අයිති දෙයක්. ඉතින් හොල්ලන හෝ නොහොල්ලන බව අර මිසදිටු ආදීන්ට ඇත්ත වශයෙන් මිත්‍යා දෘෂ්ටික අයට හොල්ලන්න පුළුවන් තත්ත්වයකුත් තිබෙනවා. නමුත් ඒක අචල ශ්‍රද්ධාව කරගන්නයි උත්සාහ කරගන්න ඕනේ. එනකොට ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව කරගන්නේ තමන්ම මේක යම් කිසි ප්‍රමාණයකින් ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවේ. ඔන්න එතකොට ඒ අමතර කාරණයක් හැටියට අපි පෙන්වන්නේ ඒක. නමුත් මේ සූත්‍රය අඩංගු වෙන නිසා ඊළඟට අපි ආයෙත් එමු මේ කථාන්තරයේ කියවන මූලික ප්‍රවෘත්ති පිළිබඳව. දැන් බලන්නේ අර ඒ සීවලි මහරතන් වහන්සේගේ මෑණිය සුප්පවාසාව අරතරන් දුකක් මිදලා මේ කිසිම මෑණි කෙනෙකුට නොඉඳි විදිය දුකක් මිදලා දරුසෙනෙහස නිසා අර ඇතිවුණු සතුට නිසා බුදුරජාණන් වහන්සේ ඇව්වාම තව දරුවෙක් ඕනද කියලා දරුව හත් දෙනෙක් කෘති වුණත් ලබන්න උනත් කැමති කිව්වා. අන්න අර ගාථාවෙන් කියවෙන්නේත් ඒකයි. ලෝකයේ ස්වභාවය ඕකයි. අර කමතක වෙනවා. මහා දුක්ඛන්දරාවක් නම් කේ කමතක වෙනවා. ඉතින් ඒකයි අර කිව්වේ අසාතං සාත රූපේන සුවදායක නොවන දේ සුවදායක හැටියට පේනවා. අප්‍රිය වූ දේක ප්‍රිය දේ හැටියට පේනවා. දුක සැප හැටියට පේනවා. එහෙම හිතලා ප්‍රමාදයට වැටෙනවා. ඉතින් අර කොයිතරම් ශ්‍රද්ධාව තියුණා සුපවාසාව තිය අවස්ථාවේ ප්‍රමාදයට වැටුණු නිසායි බුදුරජාන් වහන්සේ මේ අනුශාසනාත්මක ගාථාව දාලා. අනිත් පැත්තේට මේ සීවලී මහරත්න මේ කුඩා අවදීදී පවා දැන් සාමාන්‍යයෙන් මේ ජීවිතය පිළිබඳ සංගුණ පැක්ෂියක් මේක. දැන් ඔය තීතිය සිහිපත් කරන ශක්තිය නැතම් විට කලාතුරකින් අපට අහන්න ලැබෙනවා. නමුත් බොහෝ විට මේ මෞකස ගත කරන කාලය තුල මේ දරුවා ඒ කිසිවක් ඒ පිළිබඳ මතකයක් නැහැ. මතකයක් නැතත් අඬාගෙන එළියට එන්නේ අර දුක කෙටියෙන් කියන්න. ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් සීවලී මහරත්න වහන්සේට යම් ශක්තියක් තිබුණු බව සඳහන් වෙනවා. ඒවා පිළිබඳ අනුස්මරණයක් ඒකත් තිබිලා තිබෙනවා පේන්නේ. අර උත්තරෙන් අර කුඩා දරුවාගේ උත්තරෙන් මේ ලේ කලයක් තුල මෙච්චර කාලයක් හිටපු මට මොන සැපද කියලා කියන්න පුළුවන් වුණා නම් අන්න අර දරුවටත් ඒ ශක්තිය තිබුණා. ඒ බව පොතපතේ මේ විදිහට කියවෙනවා. සීවලී මහරහතන් වහන්සේට අමුතුවෙන් කමඨහන් දෙන්න අවශ්‍ය වුණේ නැතිලු. ඒ දුක ඒ ජාති දුක මෙනෙහි කරලා. දැන් ජාති දුක කියන එක මේ අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා පිළිගන්නවත් කැමති නැහැ. ගෙදරක දරුවෙක් උපන්නයි කියලා කියනකොට මහා සතුටට හේතුවක් දරු සම්පතක් ලැබුණායි කියන එක. නමුත් ඒ තුල තියෙන විපත්‍ය බොහෝ දිනාට අවබෝධ වෙන්නේ නැහැ. විපත්‍ය ඉක්මනින් අමතකත් වෙලා යනවා. දෙන්නටම විපත්‍තිකර අවස්ථා භයානක අවස්ථා ඒ උපත තුලින් සිදු වුණේ. ඒක අමතක වෙනවා ඊළාට ඒ ගැන විනෝද වෙනවා අවුරුද්දක් පාසා ඒක අනුස්මරණය කරන උපන් දින උත්සවත් පවත්වලා. නමුත් ඔන්න ජාති දුක. ඉතින් ජාති දුක සිහිපත් කරලා සීවලී මහරහතන් වහන්සේ ඒ තමන්ගේ අරහත්ය ලබාගත්තු බවත් කමඨහන කරගත්තු බවත් සඳහන් වෙනවා ධර්මයේ. ඉතින් ඊළඟට ඒ වගේම මෙන්න මේක තුලින් අපි තවත් ඈතට යනවා නම් ධර්මයේ පිළිබඳව මෙතන කියවුන පිය රූප සාත රූප ආදී වචනයට සම්බන්ධ ධර්ම කොටස අපි එකතු කරලා ගත්තොත් දැන් මේ ධර්මයේ තියෙන විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ දක්වනවා සත්වයාගේ කෙලෙසීමට කිලිටි වීමට හෝ විසුද්ධ වීමට පිරිසිදු වීම හේතු ප්‍රත්‍ය තුලින් සිදුවෙනවා කියලා. මේ ධර්මයේ වටිනාම කොටස තමයි මේ පින්තුන් දන්නවා පටිච්ච සමුප්පාද ධර්මය. වෙන කිසිම ධර්මයක නැති හේතු ප්‍රත්‍ය අනුව යමක් සිදුවෙනවා කියන ඒ ඉගැන්වීම. ඉතින් මේක මතු කළ දෙන අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා. මහාලි කියන ලිච්ඡවි අධිපතිය එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ පූර්ණ කස්සප කියන ආචාර්යවරයා මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා හේතු ප්‍රත්‍ය රහිතව අහේතු අප්‍රත්‍යකව සත්වයින් කිලිටි වෙනවා. හේතු ප්‍රත්‍ය රහිතව කිසිම හේතුවක් නැතුව සත්වයින් පිරිසිදු වෙනවා. සත්වයින්ගේ කිලිටි වීම සහ පිරිසිදු වීම හේතු ප්‍රත්‍යක් නැතිව සිද්ධ වෙනවා කියන ඒ මතයක් පූර්ණ කස්සප කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගේ මතය අහන. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම කියනවා හේතු ප්‍රත්‍ය සහිතවයි කෙනෙක් කිලිටි වෙන්නේ. ඒ වගේම හේතු ප්‍රත්‍ය සහිතවයි කෙනෙක් පිරිසිදු බව ලබන්නේ, විසුද්ධිය, චිත්ත විසුද්ධිය ලබන්නේ කියලා. ඒක කොහොමද මම තේරුම් ගන්න කියලා අහුවාම ඔන්න බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. ඔන්න මේ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ආශ්‍රය කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ රූපය එමෙන්නම් මේ අපි ශාරීරිය කියලා ගන්න කොටස මේ රූපය ඒකාන්ත දුක් සහිත නම් කිසිසේත් මේකට සැපක් කියන එකක් කිට්ටු කරන්න බැරි නම් තනිකර දුකක් නම් මේ ශරීරය එහෙමනම් සත්වයින් මේක ඇලෙන්නේ නැහැ. මේ ශරීරය තනිකර දුකක් නෙවෙයි මේකේ සැප කොටසකුත් තියෙනවා. මේකේ සැපය කියලා සංඥාවකුත් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි සත්වයින් මේක ඇලෙන්නේ. ඒ ඇලීම නිසා බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම නිසා කිලිටිවීමක් වෙනවා. අන්න ධර්මතාවය එතන පෙන්වනවා. මේ ඇලෙන්න තරම් දෙයක් මේ රූප ඒ වගේම අනිත් ඒවා ගැන කියනවා. වේදනාවෙත් ඒ විදිහ තත්ත්වයක් තියෙනවා. තනිකර දුකක් නෙවෙයි වේදනාව කියන එක. සැප කොටසකුත් තියෙනවා. සංඥාදියෙත් එහෙම විඥාණය දක්වාම හැම එකේම තනිකර දුකක් කියලා කියන්නේ බෑ. යථාභූත වශයෙන් බලනවනම් සැප කොටසක් තියෙනවා. ඒක නිසා තමයි සත්වයින් ඇලෙන්නේ. නමුත් ඒ ඇලීම නිසා බැඳීමක් ඇති වෙනවා. බැඳීම නිසා කිලිටිවීමක් තියෙනවා. ඒ කිලිටිවීම නිසා සංසාරෙ දිගින් දිගට යනවා. ඒකයි. ඊළඟට ඒකේ අනිත් පැත්ත කියනවා. කොහොමද කෙනෙක් පිරිසිදු වෙන්නේ කියන්නේ? අර කිලිටිවීම පිළිබඳවනේ අරක කිව්වේ. පිරිසිදු වෙන්නේ කොහොමද? මේ රූපස්කන්ධයේ තනිකරම සැපන තනිකරම සැප වූ දෙයක් නම් මේ රූපය. කිසිම දුකක් නැති. එහෙනම් සත්වයින් මේක ගැන කවදාවත් කලකිරෙන්නේ නැහැ. සත්‍යය මේ ගැන කලකිරෙන්නේ මේකේ යම්කිසි දුක් ස්වභාවයක් තිබෙන නිසායි. ඒකත් ධර්මතාවක්. ඒක සත්‍ය හැටියට බුදුරජාණන් පිළිගන්නවා. මේකේ දුක් සබයා තියෙන නිසා තමයි සත්‍යය මේක කලකිරෙන්නේ. ඒ කලකිරීම තුළින් නොයල්මක් ඇති වෙනවා. ඒ නොයල්ම තුළින් පිරිසිදු වීමක්, විමුක්තියක්. ඔන්නකොට ධර්මතාව බුදුරජාණන් වහන්සේ මතු කළ දක්වනවා. බුදුරජාණන් වහන්සේ කරන දෙයක්වත් වෙන කෙනෙක් කරන දෙයක්වත් නෙවෙයි, මේ හේතු ප්‍රත්‍ය අනුව සිදු වෙන දෙයක් බව එතනින් පෙන්නුම් කරනවා. ඔන්න ඊළඟට ඒ වගේම වටිනා සූත්‍රයක්. ඔන්න ඊළඟට අපි දක්වන්නේ අත වශයෙන්ම මේ යෝගාවචර පින්වතුන්ට, භාවනා යෝගින්ට ඉතාමත්ම වටිනා ධර්ම කොටසක්. දැන් මේ පින්වතුන් අහලත් ඇති ඔය මහා සතිපට්ඨාන සූත්‍රය, මහා නිධාන සූත්‍රය වැනි ගැඹුරු වටිනා සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුරු රටේ අයටේ කියලා කියන කුරු රටේදී. ඒ කතාව තියෙන අටුවාවල බව දක්වන මේ කුරු රටේ අය විශේෂයෙන්ම ඒ සමෘද්ධිමත් රටක් වගේම ඥානවන්ත අය බහුල රටක්. ඒක නිසා ඔය වටිනා සූත්‍ර බුදුරජාණන් වහන්සේ අමුතු ප්‍රශ්නයක් නැතත් තමන් වහන්සේම ඉදිරිපත් කළා දේශනා කරගෙන. ඉතින් එහෙම අවස්ථාවක් මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, නුඹලා අන්තරා සම්මසන කියන සම්මසනයක් කරනවාද? අන්තරා සම්මසන කියලා කියන්නේ ඇතුළතින් සම්මර්චනය. සම්මර්චනය කියලා කියන්නේ ඇත්ත වශයෙන් පිරික්සීම, එහෙම නැත්නම් ඇතුළත පිරික්සීම කියන සාමාන්‍ය අදහසක්. ඒක තවදුරටත් අපිට විග්‍රහ කරන්න පුළුවන් යථා කාලයේ. ඇතුළත පිරික්සීම කියන පිරික්සීමක් කරනවාද කියලා. බොධුවේ සංඝයා වහන්සේලාගෙන් අහුවාම එක් භික්ෂුන් වහන්සේලාමක් ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම එහෙම එකක් කරනවා කියලා. ඊළඟට මේ මෙච්චරයි සඳහන් වෙන්නේ ධර්මයේ. ඒ භික්ෂුවගෙන් අහුවලු බුදුරජාණන් වහන්සේ කොහොමද ওই නම මේ අන්තරා සම්මසනිය කියලා කියන ඇතුළත සම්මර්චනය කරන්නේ? ඒ භික්ෂුව දීපු උත්තරේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් කියවෙන්නේ මෙච්චරයි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව දුන්න උත්තරේ යන සතුටු වෙන්නේ නැත. ඒක මදි කියලා. ඔන්න මේ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා මෙහෙම ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවයි, මේක නිසි අවස්ථාවයි, භාග්‍යවතුන් වහන්සේ සංඝයා වහන්සේලාට හඳුන්වලා දෙන්න මේ අන්තරා සම්මසන කියන එක මොකද්ද කියලා. ඇතුළත පිරික්සා බැලීම කියන එක මොකද්ද කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දක්වනවා, යම් කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහට ඇතුළතින් පිරික්සා බලනවා කරුණ යථා පරිදි. මොකද්ද? හිතනවා මේ ජරා මරණය හා සම්බන්ධ අනේක ප්‍රකාර වූ, අනේක විධ වූ, නානා ප්‍රකාර වූ දුක්ඛයන් ලෝකයේ තිබෙනවා නම් මේ ජීවිතය සම්බන්ධ ඒ දුක්වලට හේතුව මොකද්ද? කොමකින් මේ දුක් පැන නගින්නේ? මේකේ මූල හේතුව මොකද්ද කියලා හිතලා බලනවා. හිතලා බලනකොට ඔන්න තේරෙනවා, යම් තාක් මේ ජරා මරණය හා සම්බන්ධ දුක් තිබෙනවා නම් ඒ සියල්ල උපදීන් නිසාය කියලා. උපදි කියන වචනේ ධර්මයේ දෙන්නේ පංච උපාදානස්කන්ධයටමයි. මේ මගේ කියලා අල්ලගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒ උපාදාන වශයෙන් අල්ලගන්න දේම තමයි උපදි හැටියටපත් වෙන්නේ. ඒක තමන් කොටින් කියතොත් දැන් තමයි සපයා උපයා ගන්න ධනිය තමයි අපි බැංකුවල තැන්පත් කරාම ඒව තැන්පතු වෙන්නේ. තමන්ගේ වත්කම් වෙන්නේ. එතකොට අන්න තමන්ගේ නියම වත්කම, සංසාරේ අරගෙන යන ලොකු වත්කම තමයි පංච උපාදානස්කන්ධය. හිතෙන් අල්ලගෙන යන්න මෙන්න මේ මගේ රූපයයි මගේ වේදනාවයි කියලා යන මෙන්න මේ ගොඩවල් පහ. ඒකමයි උපදි කියලා කියන්නේ. එතකොට මෙතන දක්වන්නේ මොකද? අර භික්ෂුන් වහන්සේ ඇතුළත විමසන අවස්ථාවේ තේරෙනවා මේ ජරා මරණය කියන ප්‍රශ්නේ පැන නගින්නෙම මේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. ඔන්න ඊළඟට තව දුරටත් ඒක ඇතුළත විමසනවා. මේ උපදීන් වලට උපදීන් නැති වෙන්නේ මොකද්ද? මොකක් නිසාද? කුමක් හේතු කරගෙන? කුමක් ප්‍රත්‍ය කරගෙන? මේකට මුල මොකද්ද? එහෙම සොයාගෙන යනකොට තේරෙනවා මේකට මුල තණ්හාවයි. ඒ තණ්හාව නිසානේ අර උපාදාන වශයෙන් අල්ලගත්තේ. ඒ අල්ලගත්තු දේනේ මගේ, මමයි, මාගේ කියලා මේ තැන්පත් කරගත්තේ. අන්න ඒක නිසායි තණ්හාවයි මුල. ඔන්න එතකොට මේ ටිකෙන් ටික ඇතුළට යන හැටි මේ පෙන්නුම් කරන්නේ. මේ පින්නතුනුත් ඒක අනුව හිත මෙහෙවන්න. එතකොට ඊළඟට ඔන්න ඒ භික්ෂුව කල්පනා කරනවා, මේ තණ්හාව කොතනද හටගන්නේ? කොතනද පැලපදියම් වෙන්නේ? තණ්හාව කොහෙද හටගන්නේ? කොතනද හටගන්නේ? කොතනද පැලපදියම් වන්නේ? ඔන්න ඊළඟට තේරෙනවා මේ තණ්හාව ඇති වෙන්නේ ලෝකේ යමක් ප්‍රිය රූපං සාත රූපං කියන වචනේ තුන සඳහන් වෙනවා. යමක් ප්‍රිය ස්වභාවයක්ද, සුවදායක ස්වභාවයක්ද, අන්න එතනයි තණ්හාව ඇති වෙන්නේ. එතනයි තණ්හාව බැසගන්නේ, එහෙම නැත්නම් පැලපදියම් වන්නේ. යම් තැනක ලෝකයා ප්‍රිය ස්වභාවයක්, සුවදායක ස්වභාවයක් කියලා හඟිනවනම්, හිතනවනම් අන්න එතනයි තණ්හාව බැසගන්නේ, තණ්හාව උපදින්නේ, තණ්හාව පැලපදියම් වෙන්නේ. ඊළඟට අහන මොකද්ද ලෝකේ ප්‍රිය රූප සාත රූප? මොකද්ද ලෝකේ ප්‍රිය ස්වභාවය, සුවදායක ස්වභාවය ඇටියට පොදුවේ ගත්තාම සලකන්නේ? ඊළඟට කියනවා, තේරෙනවා මෙන්න මේ ආයතන 6 ඇස කන නාසය දිව කය මන කියන මෙන්න මේ ආයතන හය තමයි ලෝකේ ප්‍රිය ස්වභාව ප්‍රිය ස්වરૂපයක් සුරිය දෙයක් සුවදායක දෙයක් හැටියට සලකන්නේ. ඒක ආශ්‍රයෙන් තමයි මේ ඔක්කොම මේ ලෝකේ අර සැප වින්දනය කරන්නේ. ඒක ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒ ගැන ප්‍රකාශ කරනවා. අතීතේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මෙන්න මේ පීරූප සාතුරූප හැටියට සලකන දේ මේ කියන ආයතන හය එකක් හෝ සියල්ලම හෝ මේවා නිත්‍ය වශයෙන් සැලකුවා නම්, සැප වශයෙන් සැලකුවා නම්, ආත්ම වශයෙන් සැලකුවා නම්, නිරෝගී බවක් ආරෝග්‍යයක් හැටියට සැලකුවා නම්, ක්ෂේම කියලා කියන ආරක්ෂා සහිත දෙයක් හැටියට සැලකුවා නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඒ හේතු කොටගෙන අර ඇලීම් වලට අහු වුණා. ඒ පිරූප සාතරූප හැටියට සලකාගත්තු දෙය ඒ ආකල්පය නිසා ඒ අය තණ්හාව වැඩුවා. ඒ තුලින් තණ්හාව වැඩෙනවා ඒ ආකල්පය තුලින්. ඒ තණ්හාව නිසා උපදි වැඩුණා. තණ්හාව නිසා උපදි වැඩුණා. තණ්හාව නිසා උපාදානෙ, උපාදානෙන් අල්ලගත්තු ටික තමයි ඉතින් තැන්පත් කරගන්න උපදි ඇති. උපදිත් වැඩුණා. යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණින් උපදීන් වැඩුවා නම් ඒ වැඩුවේ දුකයි. එතකොට මෙතන ඒ හිතා ගන්න තියෙන්නේ අර ආකල්පය නිසා අර ප්‍රිය රූප සාත රූප දෙය නිත්‍ය හැටියට, සැප හැටියට, නිරෝගී බවක් හැටියට, ආරක්ෂා සහිත දෙයක් හැටියට, ආත්මය හැටියට සැලකීම නිසා තණ්හාව වැඩුණා. තණ්හාව නිසා උපදි වැඩුණා. උපදි නිසා දුක වැඩුණා. යම් ඒ දුක වැඩුණ නිසා ඒ අය කවදාවත් සංසාරයෙන් මිදුණේ නැහැ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ දුක්ඛ ස්කන්ධරාවට මිදුණේ ඒ අතීතයේ. ඒ වගේමයි අනාගතය. ඒ විදිහටම සංස්කෘතිය සඳහන් වෙනවා. අනාගතේ යම් තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ ආකල්පය ගත්තනම් මේ කියපු පිය රූප සාතු රූප දේවල් පිළිබඳව අර නිත්‍ය වශයෙන් සැප හැටි සැප වශයෙන් ආත්ම හැටියට නිරෝගී බවක් හැටියට ආරක්ෂා සහිත හැටියට හිටුවනම් ඒ අය තණ්හාව වැඩුවා. තණ්හාවෙන් උපදි වැඩුණා. උපදි වලින් දුක වැඩුණා. දුක වැඩි වීම තුලින් සසරම හිර වෙලා හිටියා. අර දුක් කන්දරාවට යට වුණා. ඊළඟට ඒකට තව නිදර්ශනයකුත් දෙනවා, උපමාවකුත්. ඔන්න මහණෙනි, යම්කිසි මත්පැන් භාජනයක් තියෙනවා. බොහොම සුවඳවත්, වර්ණවත්, රසවත්. හැබැයි විෂ යොදලා තියෙනවා. මත්පැන් භාජනයක් යම් තැනක තියෙනවා. දැඩි ග්‍රීෂ්ම කාලේ පිපාසිත, ක්ලාන්ත මිනිස්සෙක් එතෙන්ට එනවා. ආවහම අර එතන ඉන්න කය කියනවා, මේ එන්න මේ තියෙනවා හොඳ වර්ණවත් සුවඳවත් රසවත් පානයක්. හැබැයි මේ පොඩි අඩුපාඩුවක තියෙන මේකේ විෂ යොදලා තියෙනවා. කැමතිනම් බොන්න. බිව්වොත් බොනකොට හරි රසයි, සුවඳයි, බොහොම ලස්සන පානයක්. නමුත් බිව්වට පස්සේ එක්ක මැරෙනවා, එක්ක මරණයට හා සමාන දුකටපත් වෙනවා. ඉතින් අර මිනිස්සයා වැඩි දුර හිතන්නේ නැතුව පිපාසිත නිසා, ක්ලාන්ත නිසා අරක බොනවා. පිව්වහම එක්ක මරණයටපත් වෙන, මරණය හා සමාන දුකටපත් වෙනවා. ඔන්න ඕකයි බුදුරජාන් වහන්සේ අර පළමුණි ආකල්පය පිළිබඳව දක්වන උපමාව. ඊළඟට අන්න අනිත් පැත්ත දක්වනවා. අර කියාපු පිය රූප සාතු රූප දේවල් පිළිබඳව අතීතයේ එතනින්මයි පටන් ගන්න. අතීතයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඒවා පිළිබඳ ආකල්පය වෙනස් කරගත්තා නම් ඒවා අනිත්‍ය හැටියට ඉස්සෙල්ලා ගත්තේ නිත්‍ය හැටියටනේ, දැන් අනිත්‍ය හැටියට. නිත්‍ය හැටියට සැප හැටියට, නිත්‍ය හැටියට දුක් හැටියට, ඊළඟට අනාත්ම හැටියට, රෝගයක් හැටියට, බයක් හැටියට සලකනවා නම් ඒ අය ඒ නිසා තණ්හාව ප්‍රහාණය කළා. ඒකට අර ප්‍රිය රූප සාතු රූප දේ පිළිබඳව දෙවෙනි ආකල්පය මොකද්ද? ඒවා අනිත්‍ය වශයෙන් සැලකුවා, දුක් වශයෙන් සැලකුවා, අනාත්ම වශයෙන් සැලකුවා, ඊළඟට රෝගයක් ලෙඩක් හැටියට සැලකුවා, බයක් හැටියට සැලකුවා. අන්න ඒ බඳු ඒ ශ්‍රමණ බ්‍රාහ්මණී තණ්හාව නැති කරගත්ත. තණ්හාව නැති වෙනකොට උපදි නැති වුණා. උපදි නැති වෙනකොට දුක නැති කරගත්තා. ඒ අය ජාති ජරා මරණ ආදී ඒ දුක් වලින් මිදුණා. ඒ විදිහටම අර මෙතන දැන් මේ කියනකොට පින්නතුන් හිතා ගන්න පුළුවන්. අතන පිය රූප සාත රූප කියන වචනේ එතන යොදාන්නේ මේ ආයතන හය පිළිබඳවමයි. අපි මේ ඇස කන්න ආසියාදී ඒවමයි. ඔන්න ඊළඟට ඒකට දෙන උපමාව අර වගේම විසමත් පැන් බඳුනක් තියෙනවා අර වගේම ක්ලාන්ත වුණු මිනිහෙක් එතෙන්ට එන අර මිනිස්සු කියනවා කාරණේ මෙහෙමයි මෙන්න මේ පිපාසය සංසිඳව ගන්න පුළුවන් වර්ණවත් සුවඳවත් රසවත් පානයක් හැබැයි බිව්වට පස්සේ මෙහෙම දෙයක් වෙනවා අන්නේ තැනැත්තන් නුවණින් කල්පනා කරලා මගේ පිපාසය නම් මට සංසිඳව ගන්න වතුර ටිකක් හරි මෝරු ටිකක් හරි වෙන යම් කිසි පානයක් හරි එතන ඒ පැරණි පාන සඳහන් වෙනවා ඒ විදිහේ දෙයක් මට ඒකෙන් මට පුළුවන් මේ පිපාසය සංසිඳව ගන්න මේ විසසයිතක බිව්වොත් මම මම විනාශ වෙනවා කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා ඒක ප්‍රතික්ෂේප කරනවා අන්නේ ආකල්පය ගැනීම තමයි ඊළාට කියන්නේ අර විදිහේ ශ්‍රමණ බ්‍රාහ්මණී අන්නේ ආකල්පය තුලින් අර පිය රූප සාධ රූප දෙ ප්‍රතික්ෂේප කරනවා ඒ තුලින් දුකෙන් මිදෙන බව ඉතින් මෙන්න මේක ඊටාම ගැඹුරු සූත්‍රයක් මේකයි දැන් මෙතන මේ සම්මසන කියන වචනේ අපි තව ටිකක් මේක ඈතට ගියොත් දැන් විදර්ශනා යෝගියට භාවනා ආචාර්යවරු කියන්නේ සංස්කාර සම්මර්ෂණය කරන්න කියලා මේ සම්මර්ෂණය කියන වචනේ අපි ඇතැම් අවස්ථාවල මේක සංසන්දනය කළා පරාමර්ශණය කියන වචනේ අත් එක්ක පරාමර්ශණය කියන වචනේ බොහෝ විට සඳහන් වෙන්නේ දෘෂ්ටි ආදී පිළිබඳවයි. ඔය අන්‍ය ආගමිකයන් බොහෝ විට මතු පිටින් බලලා යම් කිසි දෘෂ්ටියක් දැඩිව අරගෙන ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම් මේකම ඇත්තයි වෙන එකක් බොරුය කියලා දැඩිව අරගෙන ග්‍රහණය කරලා උපාදානයේ වශයෙන් අල්ලගෙන ඒක තුලම හිර වෙලා එක්තරා ඒ ඉදිරියට යන්න බැරි තත්යකට පත් වෙනවා. නමුත් ධර්මයේ තියෙන පරාමර්ශණ නෙවෙයි සම්මර්ෂණය. ඉතින් ඔය දෙක උපමාවක් ආශ්‍රයෙන් කියතොත් මෙහෙමයි කියන්න වෙන්නේ. අර පරාමර්ශණය ගැන කියන අවස්ථාවල් වල බුදුරජාන් වහන්සේගේ සංස්කාර වලටම දෙන උපමාවක් ආශ්‍රයෙන් දුරට විග්‍රහ කරන්න පුළුවන්. සංස්කාරස්කන්ධය මේ පින්නතුන් අහලා තියෙනවා කෙසෙල් කඳකට උපමා කරපු බව. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කවස්ථාවට ප්‍රකාශ කරනවා මේ සංස්කාර ස්කන්ධයේ කෙසෙල් ගසට සමාන කරලා දක්වන්නේ මොකද කියන එක. යම් කිසි පුරුෂයෙක් කැලේට ඇතුල් වෙලා මේ කෙහෙල් ගස් දැක්කහම මේක බැහිතන්නේ හරයක් ඇති දෙයක් කියලා. අරගෙන ඇවිල්ලා ඒක උඩිනුත් යටිනුත් කපලා කරගහගෙන ඇවිල්ලා ගෙදරගෙන ඇල්ලා බලනකොට අන්තිමට මේකේ එලයක්වත් නැහැ හරයක් කොයින්ද කියන ඒ අවබෝධයට එනවා. ඉතින් අපි ටිකකට හිතමු මෙන්න මේ කෙහෙල් ගා ගෙදර ගේන්න කරදර වෙන්නෙත් නැතුව එතෙන්දිම අර පට්ට ටික එයා මේ කරලා ඉවරලා හිමිහිට අතගාලා බැලුවයි කියලා මේ කෙහෙල් කන්දේ අර පතුරු එකක් අහක් කරලා බලනකොට තව පතුරක් ඒක අහක් කරනකොට තව පතුරක් පතුරු ගොඩක් විතරයි මෙතන හරයක් එලයක් මොකක්වත් නැහැ. අන්නේ අවබෝධයට යන ක්‍රමය තමයි සම්මර්ෂණය කියලා කියන්නේ සීරුවෙන් අතගා බැලීම වගේ දෙයක් අරක කරගහගෙන අරක දැඩිව අල්ලගෙන ග්‍රහණය කරලා කරගහගෙන යාම වගේ දෙයක් තමයි පරාමර්ෂණය කියලා කියන්නේ සම්මර්ෂණය කියලා කියන්නේ අන්න අර හෙමින් අතගාලා පිරික්සල බලනවා අතුලට පිරික්සල බලනවා අන්න ඒකයි එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ අන්තරා සම්මසණය කියලා කිව්වේ ඒකයි පිය රූප සාත රූප ඒ එතෙන්ට ගියේ හෙමිහිට අර අවබෝධය තුලින් මෙන්න මේ දුක් කන්දරාව කොහෙන්ද ඇති වෙන්නේ මේ ජරා මරණ දුක කොහෙන්ද ඇති වෙන්නේ ඒක යට බලනකොට මෙන්න තියෙනවා උපදී ඒක යට තණ්හා ওই දෙට ඔහම ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා ඔන්න පිය රූප සාත රූප ඒ විදිහට අල්ලගන්න අන්න එහෙමයි මේ එතකොට යෝගාවචරයටම ඉඩ දීලා තියෙනවා බුදුරජාන් වහන්සේ අර සම්මර්ෂණයේ විදිය තුලින් තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න නමුත් එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක් තිබෙනවා ඒකයි ඔය ධර්මයේ නොයෙකුත් සංඥා වශයෙන් දැක්වෙන්නේ අනිච්ච සංඥා දුක්ඛ සංඥා අනත්ත් සංඥා ආදීනව සංඥා ওই විදිහට ඒ ලෝකයේ තිබෙන අර ලෝකයා කරන ආරාධනාව පිය රූප සාත රූප දේවල් පිළිබඳව ඒක ප්‍රතික්ෂේප කරන්න තරම් ශක්තියක් ඇති කරගන්න නම් ධර්මානුකූල වූ ඒ විශේෂ සංඥාවල් දිනු කරගන්න ඕන ලෝකයා තුල තියෙන අර මිනිගවස්සේ දුවන සමුආගේ තියෙනා වගේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා පිපාසය නිසා ඇති කරගත්තු විපරීත සංඥා ගොඩක් ඒකමයි දැන් මේ පින්නතුන් කොතිබුත් අහලා තියෙන විපල්ලාස කියලා නමින් හඳුන්වන්නේ විපල්ලාස ධර්ම හතර අනිච්චේ නිච්ච සංඥා අනිත්‍ය දෙහි නිට්ඨ සංඥාවක් ඇති කර ගන්නවා දුක්ඛේ සුඛ සංඥා දුක් සහිත දේ නියමාකාරයෙන් දුක් සහිත දේ දැන් අර සුප්පවාසාව නිඳපු දුක නමුත් අන්තිමට සුඛ සංඥාවක් ඇති කරගත්තා ඊළඟට අසුභ දේ සුභ හැටියට සුභ සංඥාවක් ඇති කර ගන්නවා ඊළඟට අනාත්ම වූ දේ ආත්ම හැටියට තමාගේ හැටියට සලකනවා ඔය විපරීත සංඥා විපල්ලාස නමින් ධර්මයේ හැඳින්වනවා ඒකට එයින් අපිට තියාගන්න පුළුවන් අර අප වැඩි යුතුය උත්සාහවත්ව ලෝකයා ආරාධනා කරන නමුත් අප නුවණින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දීපු ඉඟියට අනුව නිරන්තරයෙන් වැඩිවීමට උත්සාහ කළ යුත්තේ අන්න අර කියාපු ධර්මානුකූල සංඥාවලු. ඉතින් ඒක තවදුරටත් දක්වනවා මේක සම්මර්ෂණ විදි වශයෙන් මේ ධර්ම සාහිත්‍ය විශේෂයෙන් භාවනාවට අදාළ ධර්මයේම සඳහන් වෙන 11 ආකාර සම්මර්ෂණ විදියක්. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ කියලා 11ක් දැක්වෙනවා. කෙටියෙන් ගත්තොත් එකිනෙක අනිච්චතෝ මේ තෝතෝ කියලා කියන්නේ මේ අර මේ පාලි භාෂාවේ අන්න අර අපි කිව්වේ ඒ යමක් යම් ආකාරයකින් බලනවා කියලා. අන්න ඒකට ගැලපෙන විදිහට මෙතන තියෙන්නේ. අනිච්චතෝ කියලා කියන්නේ අනිත්‍ය වශයෙන් බැලුවාම නිත්‍යයි. බැලුවාම නිත්‍යයි බැලු බැලමට. නමුත් අනිත්‍ය වශයෙන් බලන. මොකද ඇත්ත වශයෙන් මේක අනිත්‍ය නිසා. බාහිර පිටෙන් පිටන එකක් නෙවෙයි පිටට පෙන්න ආකාරය නෙවෙයි. ඒකනේ අන්තරා සම්මසන කිව්වේ. ඇතුළට බැහැමක් මෙතන කරන්නේ ධර්මයේ ඇතුළ ලෝකයා පිළිගත් විදිහට නෙවෙයි. සමහර විට බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු ආකාරයට. කොට අනිත්‍ය එතන අනිච්චතෝ අනිත්‍ය වශයෙන් දකිනවා. ඊළාට දුක්ඛ වශයෙන් අනිච්චතෝ දුක්ඛතෝ. ඊළාට තව දුරටත් දක්වන රෝග වශයෙන් අන්න එතනත් කියනවා. රෝගතෝ. රෝගයක් හැටියට, ගඩක් හැටියට, ගණ්ඩතෝ, සල්ලතෝ උලක් හැටියට, අගතෝ මහා ව්‍යසනයක් හැටියට, ආබාධතෝ ලෙඩක් හැටියට, පරතෝ වෙන කෙනෙකුට අයිති දෙයක් හැටියට, පලෝකතෝ බිඳිලා යන දෙයක් හැටියට, ශුන්්‍යතෝ ශූන්‍ය හැටියට, අනාත්ම හිස් හැටියට, එහෙම නැත්නම් අනාත්තතෝ අනාත්ම හැටියට. ඔන්න ඔය විදිහට මේ ධර්මයේ දැක්වෙන සම්මර්ෂණ විදි. ඔය යම්කිසි ප්‍රායෝගික අගයක් අනුව ඒ දක්වලා තියෙන්නේ. ඒවා තර්කානුකූලව නම් අර දැන් කාලේ කියන්නේ අනිත්‍යතාව තුලත් බොහෝ දිනා සැපයක් දකින්න. ඒ අනිත්‍ය නිසානේ අර දැන් වේදනාවක් තිබුණා, එක ලෙඩක් තෙති වුණා, දැන් අර සුපවාස කෝඩියදී අච්චර දුකක් වින්දා. නමුත් ඒක විඳලා ඉවරනු නිසා දැන් මේ කතාව මාළේලා කෙනෙකුට කියන්න පුළුවන් තර්කකාරයෙකුට. අච්චර දුක වින්දාට මොකද? ඒ හත් අවුරුදු හත් දවසක් දුක් වින්දාට සුපවාසාව අර්ථයන් සතුටු වුණානේ. අන්න සුපවාසාවගේ ධර්මය ගත්තොත් ඒ විදිහටයි ගන්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේම ඒක නිසා අරතරන් දුකක් විඳලත් ඒක අවිද්‍යාව තුලින් අමතක කළා. අමතක කළා අර දරු සෙනෙහස තුලින් නැවතත් ප්‍රමාදයට වැටුණා. එතන අපිට ගන්න තියෙන්නේ. නමුත් මේ කාලේ බොහෝ දෙනෙක් ওই අනිත්‍යතාවත් වේදනාවක් තිබිලා ඒක ගියාම සැප නිසා ඒක අනිත්‍යතාව කොහොමද ඒක දුක කියන්නේ? ඔන්න ඔය විදිහට කෙටි විදිහේ තර්කානුකූලව ගත්තු වැරදි විපරීත දෘෂ්ටි රටේ බලපවත් වෙනවා. අපි මේ අවස්ථාවේ කල්පනා කරන්න ඕන තමන්ගේ පරමාර්ථය මොකක්ද? සසනින් සසර බැඳීමද මිදීමද? කිලිටි වීමද පිරිසිදු වීමද? ඒ ටික තමන්ට අයිති. එහෙම තමන් මේ පරමාර්ථය මතු කරගත්තනම් ඒකට අදාළව බුදුරජාණන් වහන්සේ දක්වන ටිකයි අපිට ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නියම වෛද්‍යවරයෙක් හැටියට පෙන්눔 කරනවා. ලෙඩ වෙන්න හේතුත් පෙන්눔 කරනවා. ලෙඩ සුව කරගන්න ආකාරයත් පෙන්눔 කරනවා. අන්න ලෙඩ වෙන්න හේතු දැන් නියම වෛද්‍යවරයෙක් නම් රෝගියක් ඇති වෙන නිදාණිය ගැනත් අවබෝධයක් ඇතිව මේ රෝගිය හැදුනේ මේ ආකාරය කියලා අවබෝධයක් ඇත්ත වශයෙන් වෛද්‍ය වෘත්තියේ මේ පින්නතුන් දන්නෝ. ඒකෙදී ඒක අවශ්‍ය දෙයක්. ඔගනිදාන ඊළාට මේකට සුව කිරීමේ තිකිච්ඡන මේක චිකිත්සාව පිළිබඳවත් ඒකත් ඒ ප්‍රතිකාර විදි. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේක රෝගයක් මේ රෝගය ඇති වෙන ආකාරය පෙන්වා දුන්නා. ඒකත් ධර්මානුකූලව නැත්නම් කියන්න තියුණනේ මේ කවුරුවත් කිව්වට මේක එහෙම් පිටිම දුකක් කියලා. අන්න බලන්න කොයිතරම් මධ්‍යස්ථ විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. මේ මුල් අවස්ථාවේදී අපි ප්‍රකාශ කළ කොටසින් කියවුණා මේක තනිකරම දුක් සහිත දෙයක් නම් ලෝකයා මේක ඇලෙන්නේ නැහැ. මේක සැපසහිත කොටසක් තියෙනවා. නමුත් කාරණේ බුදුරජාණන් වහන්සේ අතම අවස්ථාවල ප්‍රකාශ කරනවා අපස්සාදා දුකාකාම ආස්වාද පක්ෂයේ ටිකයි දුක් කොටස වැඩි. ඔකකින් බුදුරජාණන් වහන්සේ ඒ සංසාරයේ දීර්ඝ කාලයක් ගත්තු පරිේශණය කළ පරිේශණය තුලින් තමයි ඔක තේරුම් ගත්තේ. ඒකයි එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහ පුදුම අන්දමින් ප්‍රකාශ කරනවා මහණෙනි මම මේ සංසාරයේ මේ දීර්ඝ කාලයක් ආස්වාද පරිේශණයක් කළා. ආස්වාදයේ පිළිබඳ පරිේශණයක් කරමින් ගියා මේ දීර්ඝ සංසාරේ. ආස්වාද පරිේශණයෙන් යමක් දැනගන්න තිබෙනවා නම් ඒ දේ මම දැනගත්තා. ඒ වගේම මහණෙනි මම ආදීනව පරිේශණයක් කළා. මේ ආස්වාද පක්ෂය තුල ඉන්නේ ආදීනව පිළිබඳවත් මම දීර්ඝ කාලයක් බෝධිසත්වයන් හැටියට පරිේශණ කළා. ඒ පරිේශණයේ ප්‍රතිඵලක් මා ළඟ තියෙනවා. ඊළඟට මම මේ ආදීනව දැනගෙන නිස්සරණය සොයාගෙන ගියා. ඒ නිස්සරණයට මම පැමිණියා. අන්න එතකොට ඒ විදිහට තමයි වෛද්‍යවරයෙක් වගේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ හැම පක්ෂයක්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්තිමට මතු කළ දෙනවා මෙන්න මේ සලායතනෙ. මේ අපිට මේ පින්නතුන් නොයෙකුත් ආයතනවල රැකියාවල් කරනවා ඇති. ඒ ආයතනවල ඒ කොයි ආයතනවලටත් වැඩිය මෙන්න මේ ආයතන හය තමයි හැම දිනාටම ප්‍රිය සාතරූප. මේ ආයතන හය ආශ්‍රයෙන් මේ ලෝකේ කෙනෙක් සැප විඳිනවා කියලා හිතාගත්තු මේ තත්ත්වයක සිටින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකම පෙන්නුම් කරනවා. ඒක පිය රූප සාත රූප තමයි. පිය ස්වභාවයක් සාත ස්වභාවයක් තිබෙනවා. සැප දුහදායක. නමුත් මෙතනමයි දුක තිබෙන්නේ. අන්න අර කියාපු කාරණා නිසා. මොකද නිත්‍ය කියලා ගත්ත දේ පවා මේ බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන ප්‍රකාශ කරන පාඩයක් ඇතම් අවස්ථාවල සඳහන් වෙනවා මධ්‍යස්තව මේ සුඛ සැප වේදනාවේ සැප වේදනාව පවතින තෙක් සැපයි වෙනස් වුණාම දුකයි දුක් වේදනාව පවතින තෙක් දුකයි වෙනස් වුණාම සැපයි නොදුක් නොසුව කියලා කියන මධ්‍යස්ත වේදනාව පවතිනකන් දන්නේත් නෑ තැම්මයි ඒකන අවිද්‍යාව ඒක ඒ වගේම ඒක අනිත්‍යයි ඒක ශාන්ත නමුත් අනිත්‍යයි සාමාන්‍ය ලෝකයාට ඔය නොදුක් නොසුව කියන මධ්‍යස්ත වේදනාව ගැන අවබෝධයක්වත් නෑ යෝගාවචර පින්වතායි ක්‍රමක්‍රමයෙන් මේ පැත්ත මතු කරගන්නේ සපත් දුකත් අතර සීසෝ පැදිල්ලකුයි මේ ලෝකයා කරන්නේ ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ දෙකෙත් පෙන්නුම් කරනවා ඒකමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ රූපය මේ එක එක ස්කන්ධය පංචස්කන්ධය ගැන ප්‍රකාශ කරන අවස්ථාවක මේ රූපය පිළිබඳ ආස්වාද පක්ෂිය මොකක්ද මේ රූපේ නිසා යම් සැපක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ මේ රූපේ උපකාර කරගෙන යම් සැපක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි රූපය ආස්වාද පක්ෂිය ඊළඟට ඒ ඊළඟට පෙන්වන කරන ආදීන පක්ෂිය මොකක්ද මේකේ මේ රූපයේ තිබෙන විපරිණාම අඤ්ඤතා භාව කියලා කියන වෙනස් වෙන අනෙක් ස්වરૂපයකට හැරෙන තමන්ට ඕන හැටියට තියාගන්න බැරි අන්නේ ගතිය තමයි මේකේ තිබෙන ආදීන පක්ෂිය ඊළඟට මේකේ නිස්සරණය කියලා කියන්නේ මොකක්ද? දිවිනසා ගැනීම නෙවෙයි. මේ රූපය පිළිබඳව තිබෙන ඡන්ද රාගය කියලා කියන ඇල්ම නැති කිරීම. මේ පිළිබඳව තිබෙන ඇල්ම නිසා අර අර ආකල්ප තියෙන්නේ. එතකොට මේ ඇල්ම නැති කර අවස්ථාවයි නිවනයි කියලා කියන්නේ. ඡන්ද රාග පහනන්. ඕකයි නිස්සරණය. එතකොට අන්න ඒක ඉලක්කය කරගත්තු පින්වතා තමයි අර කියාපු සම්මර්ෂණවද ක්‍රම උපකාර කරගෙන නිරන්තරයෙන්ම ලෝකයා ආරාධනා කරන්නේ අනිත් පැත්තට. නමුත් මේක විස වර්ණවත් තමයි පානය රසවත් තමයි සුවඳවත් තමයි නමුත් විස තියෙනවා පොඩි අඩුපාඩුවකට තියෙන විස තියෙනවා ඕකයි වෙලා තියෙන්නේ ඉතින් කොහොම හරි ඉතින් ওই ටික බුදුරජාණන් වහන්සේ ඇතම් අවස්ථාවල ඉතාමත්ම සංඝයා වහන්සේලාට සංවේගවත් වෙන ආකාරයට ප්‍රකාශ කරපු සූත්‍ර මේ පින්නතුන් අහලත් ඇති මහබුදුමා ඒ කියනකොට හරියටම දැන් ගෙයක් ගිනි ගත්තාම අසල්වාසීන්ට කෑ ගහලා කියනවා වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තක්කුම් බික්කවේ ආදිත්තං ඇහැගිනි අරගෙන රූපං ආදිත්තං රූපගිනි අරගෙන චක්කු විඥානං ආදිත්තං ඇතත් රූපයක් නිසා ඇති වෙන මේ විඥානයත් ගිනි අරගෙන ඒ චක්කු විඥාන නිසා ඇති වෙන සම්පස්සයත් ස්පර්ශයත් ගිනි අරගෙන ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවත් ගිනි අරගෙන ගිනි නිවන හමුදාව ගෙන්වන ප්‍රකාශයක් වගේ සමහර සූත්‍ර තියෙනවා ඒ විදිහට ආදිත්තං කියන වචනේ ආදිත් අසත් ගිනි අරගෙන නමුත් මේවා ගිනි ගත්ත බව සාමාන්‍ය ලෝකයට අවබෝධයක් නැහැ. ඉතින් නිවන සෙව්වට මොකද මේවා ගිනිගත්තු බව අවබෝධයක් නැහැ. මේවා තුලිනුයි නිවන සොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා එතකොට ඔන්නෝක අර නිවීම බලාපොරොත්තු වෙන කෙනාට අර බුදුරජාණන් වහන්සේ දෙනවා අර සම්මර්ෂණ විදිය. මේක අර කරගහගෙන යන ලෝකයා කියන ආකාරයට දැඩිව ග්‍රහණය කළ කරගහගෙන යාම නෙවෙයි නුවණින් පිරික්සා බලනවා. පිරික්සා බලලා මේක ආදීන ආස්වාද ආදීන පක්ෂය සංසන්දනය කළ බලලා කිරල බලලා ආස්වාද පක්ෂය අඩු නම් ආදීන පක්ෂය වැඩි නම් ඊළඟට සසර එකතුලින් කිලිටිවීමක් ඇති වෙන නම් චිත්ත සිත කිලිටිවීමක් වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා සිත පිරිසිදු වීමට හේතු වෙනවා නම් දැන් එතනයි දක්වන්නේ අර ධර්මතාව අර ඇලීම තුලින් බැඳීමක් ඇති වෙනවා බැඳීම තුලින් කිලිටිවීමක් ඊළඟට අනිත් පැත්තට පෙන්වුම් කරන්නේ එතන දක්වන වැදගත් වචනයක් නිබ්බිදා නිබ්බිදා කියලා ඒ පාලි වචනේ තේරුම කලකිරීම ලෝකයාට තියෙන ඉතාමත්ම අප්‍රසන්න අප්‍රිය වචනේ තමයි කලකිරීම කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මතු කළ දක්වන්නේ මක් නිසාද? ඒ සසර කලකිරීම තුලින් තමයි නොඇල්මෙන්නේ. නිබ්බිදා විරාග. එතකොට සසර කලකිරීම තුලින් නොඇල්මෙන්නේ නොඇල්ම තුලින් පිරිසුදු වීමෙන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන පිරිසුදු වීම නම් අපි අවශ්‍යයෙන්ම අන්නර නොයල්ම ඇති වෙන ආකල්පයක් ඇති කර ගන්න ඕන. නොයල්ම ඇති වෙන ආකල්පයක් ඇති කර ගන්න නම් අන්නර කියාපු සම්මර්ෂණ විදිය අපි නිරන්තරයෙන් උපයෝගී කර ගන්න ඕන. මොකද සිතේ ස්වභාවය යාමකට සිත නිරන්තරයෙන් නඹුරු කරනවා නම් ඒ පැත්තට ඇදීලා යනවා. අර වතුර යම් කිසි ගලක හරි වතුර පාරක් දහකින් වැක්කිරෙන වතුර හරි කාලයක් යනකොට එතන පාරක් ගලේ වුණත් පාරක් හිටින්නා වගේ සිටිවිලි ධාරාව කාලයක් තිස්සේ ඒ පැත්තට නැඹුරු වීම තුලින් අන්න කෙනෙක් විමුක්තියට නැඹුරුන. දැන් මේ පින්නතුන් මේ අපි කිසිවක් දන්නේ නැහැ අපේ අතීත සංසාරේ. නමුත් මේ විදිය කටයුතු වලට සහභාගී වෙන පින්නතුන් හිතා ගන්න ඕන, හිත ධෛර්යවත් කර ගන්න ඕන. මේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනකාය අතරින් මේ විදියේ චින්තන පරම්පරාවකට නැඹුරු වෙන්න අපට පින ලැබුණේ ඔන්න ඒ අතීත සංසාරේ ඒවාට අර කියාපු සංඥාවල් යම් ප්‍රමාණවලට වැඩින් නැති කියලා, ඒ කියන්නේ අතිකරගත ශක්තිය තමා තුළ තියෙනවයි කියන ඒ අවබෝධය ඇති කරගන්න ඕන හිත දුර්වල වෙන අවස්ථාවට. නමුත් මේක උත්සාහයෙන් කළ යුත්තක්. මොකද අර කිව්ව ලෝකයාගේ පෙළඹීම් පැත්ත ඉතාමත්ම ප්‍රබලයි, විශේෂයෙන්ම මේ යුගයේ භෞතික පැත්තට නැඹුරුණු යුගයක ඒ පැත්තෙන් ආරාධනා වැඩි මේ විසමානීය කරන්න. නමුත් Taman නුවණින් සලකා බලන්න ඕන ධර්මානුකූලව අන්න අර කියාපු සම්මර්ෂණ විද්‍යාශ්‍රයෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ සංඝයා වහන්සේලාට මේක අර ගින්නේ උපමාවෙන් එහෙම දැක්වේ. මේක සංසාරයේ අපි දුක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කොන මේක අපි මිනිවීම කියන වචනේ නිකන් තේ පාවිච්චි කළාට ඒ වචනය ඒක නියම ගැඹුරු අර්ථය බොහෝ දෙනා කල්පනා කරන්නේ නැහැ. මුළුමහත් සංසාර ගමනම තනිකර ගින්නක් හැටියට දක්වලා තිබෙනවා. ඒ කාරණය තමයි අර මේ මුළුමහත් දුක්ඛ ස්කන්ධය ගැන අර අතීත කවියෙක් අපි කලින් අවස්ථාවක එහෙමත් පෙන්වුම් කළා. අපේ සිංහල කවියෙක් පෙන්වුම් කළා කියන්නේ දර රැස ගිනි ඇවුළුණු කල නිබඳේ ගිනි මිස දරයයි යන්නම නොයේදී එමලෙස එක්කොට වදහල මුනිදේ දුක මිස කයකයි යන නම නොයේදී. දර ගොඩක් ගිනි අරගත්තට පස්සේ තන ගිනි ජාලාව මැද ඒක තුල දරක් හොයාගන්න බෑනේ. අර තියෙන ධර්මිතිය කියලා කියන්න බෑනේ. දර රැස ගිනි අවුලුන් කල නිබඳේ ගිනි මිස ආයකට ගිනි කියලා කියන මිසක් ඒකට දරේ කියලා කියන්න බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේට පෙනී ගියා. එමලෙස එක්කොට වදහල මුනිදේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව එතකොට අපි මේ කය කියලා ගත්ත එක තනිකර දුකක්. ඒකයි දුක්ඛස්කන්ධය කියලා කියන්නේ. දුක අපි කවුරුත් කියනවා සාමාන්‍යයෙන්. පළවෙනි ආර්ය සත්‍ය නම් මට තේරුණා. දෙවෙනි එකත් ටිකක් තේරුණා. තුන්වෙනි එකත් ඉතින් මම පොතපතෙන් ඉගෙන ගත්තා. හතරවෙනි එක තමයි මට තේරෙන්නේ නැත්තේ කියලා. එහෙමත් කියන කට්ටිය එනවා. පළවෙනි එක කොහෙත්ම තේරිලා නැහැ. ඒක තේරුණා නම් හතරවෙනි එක දක්වාම පාස්. මොකද අර ඒක දෙපාර්තමේන්තුවක් වෙන් කරගන්නවා. මේ අපි දෙන්න ඉන්න තැන විතරයි සප අනිත්‍ය දුක. මේ අපේ අර මේ දරු මල්ලන් ඒ කියාපු තන්පතු ආදී සුරක්ෂිතව තියෙන තැනක් සැපයි. ඒකට පොක් හරි පොඩ්ඩක් උනා වෙලාවේ තමයි දුක. නමුත් බුදුරජාණන් වහන්සේට පේනවා ගැඹුරින්ම මේක තුල ඇති කරගන්න හිත ඇතුලේ ඇති කරගන්න දුක් කන්දරාව. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සංඛාර පරමා දුක. සංස්කාරම දුක් ගොඩක්. සංස්කාර කියලා ගැඹුරින් ගත්තොත් අර හිත තුල ඇතිවන චේතනා ශක්තියින් දැන් අපි හිතමු මහා ධනස්කන්ධයක් ඇති කෝටිපතියෙක් කියලා හිතා ගන්න තැනැත්තා සැපෙන්ද ඉන්නේ, රැයක් ගත කරන්නේ කොයිතරම් බයෙන්ද, ඒ තැන්පතු වලට මොනවා වේද, බැංකු වලට මොනවා වේද, හෙට දවස කොයි විදියට වේද, අර කියාපු ආර්ථික උද්ධමනාදී විපර්යාස වලින් මේවට මට මොනවා වේද, ඔන්න විදිහේ මේ චින්තන මේ දුක් කන්දරාවක් මැදයි ඉන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ සංඛාර පරමා දුක. සංස්කාරම දුක් ගොඩක්. ඒ සිතිවිලි රාශියම දුක් ගොඩක්. එතකොට ඒ සංස්කාර උඩයි මේ විඥාණය පවතින්නේ. අපි මේ විඥාණය කියන එක ඒක ඝන තනිකර දෙයක් කියලා හිතා ගන්නවා. නමුත් එක් අවස්ථාවක මේ ප්‍රශ්නයම නැඟුවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන්, උදායි කියන ස්වාමින් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා. ආනන්ද ස්වාමීනි මේ ඔය එහෙම නැත්නම් ආවුසෝ කියලා කියන්නේ අවැත්නි මේ භාග්‍යතුන් වහන්සේ මේ කය අනාත්මය කියලා ප්‍රකාශ කරපු එක නම් මට තේරෙනවා, විඥාණය අනාත්මය කියලා කොහොමද අපි තේරුම් ගන්නේ? ඒක මට තේරුම් කරලා දෙන්න කිව්වහම ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මේ විඤ්ඤාණය කියන එකත් හය ආකාරයයි. අපි හිතා ගන්න ඕන තනිකර තියෙන දෙයක් නෙවෙයි. ඇසත් රූපයක් නිසයි ඇස පිළිබඳ විඤ්ඤාණය. කනත් ශබ්දයක් නිසයි කන පිළිබඳ විඤ්ඤාණය. කන තිබුණු පළියට විඤ්ඤාණයක් නෑ එතන නෑ. රූපය අතන තිබුණා පළට විඤ්ඤාණයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කෝණ පටිච්ච සමුප්පාද කියන්නේ ඒකයි. ඇසත් රූපයක් එක්ුණු තැනයි. එකතු වෙන්නේ මානසිකාර්ය තුලින්. මානසිකාර්ය ඒකට තියෙන ඇල්ම ආදී නිසා එකතු වුණු අවස්ථාවේ තමයි චක්කු විඥානය පැන නගින්නේ. නමුත් අපි හිතා ගන්නවා හරියට ඒක එහෙම කියනවා නම් ගිනි පෙට්ටිය තුල ගින්දර තියෙනවා කියලා හිතා ගන්නවා වගේ. ඒ විදිහේ මෝඩ අදහසක්. ඒකට ගිනි පෙට්ටිය කියන බව ඇත්ත. නමුත් අර ගිනි කූරේවත් ඒක පෙට්ටියේ පිට පැත්තේවත් නැහැ ගින්න. ඒක අතුලපු අවස්ථාවේ ගින්න පැන නගින්නේ. ඒ වගේ අසත් රූපයත් එකතු වුණු තැන චක්කු විඥානය. ඒ වගේම කන ශබ්දයත් එකතු වුණු තැනයි චක්කු විඥානය. ඉතින් මේ විඥානය මගේ කියලා හිතා ගන්න අන්තිමට අනිත් ඒවා කෙසේ වෙතත් ඒක ඒ තරම් ශීඝ්‍රයෙන් කරකැවෙන නිසා විඥාණය ඒ තරම් හිතාගන්න බැරි උපමාවක් දෙන්න බැරි තරම් වේගයෙන් කරකැවෙන නිසා ලෝකයා එතන බැඳෙනවා මේක මගේ ආත්මයයි කියලා. රූපය මගේ ආත්මය නොවන බව මට හිතාගන්න පුළුවන්. වේදනාවක් නැති වෙන බව වුණා. නමුත් අන්තිමට අල්ලගන්නේ විඥානයයි. දලුහු ධානලාගින් පවා එතනයි ගිහිල්ලා ඉරුණේ. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා වෙන එකක් තමයි මනෝ විඥානයේ පවා. මනසත් මනසට අරමුණු වෙන දෙයක්. අරමුණු වෙන දේ කොයි හෝ වේවා, කුමක් හෝ වේවා, ඒ මනසට අරමුණු වෙන දේ ඒකත් මේ දෙක එකතු වෙලයි මනෝ විඥාණය පෙන්නගින්නේ. නමුත් කොයි තරම් වේගයෙන් එක සිද්ධ වෙනවද කියලා අපිට මේක මගේ විඥාණය වෙනස් නොවී තියෙනවා කියලා හිතනවා. ඉතින් මේන මේක ඒක තමයි බුදුරජාණන් වහන්සේ විඥාන සෝතනමින් හැඳින්නේ. ගංගාවක් ගලා බසින්න වගේ දීර්ඝ කාලයක් සංසාරයේ මේ සත්‍යයගේ විඥාණය එක එකක් අල්ලගෙන ගංගාවක් ගලා බහිනකොට ගල් පෙරලාගෙන ගල් යටින් අරින් මෙන් ඇදිලා යනවනේ. ඒ වගේ අර තණ්හාවේ අවිද්‍යාවත් තණ්හාවත් වේගයේ උඩ මේ ගත්ත දෘෂ්ටිය වැරදි අනිත්‍යතා නිත්‍ය සංඥාව උඩ අර විඥාණයත් ඒ අරමුණු අල්ලමින් තාමත්ම වේගයෙන් යනවා. ඒ අල්ලීමට සමහර විට බුදුරජාණන් තවත් උපමාවක් දෙනවා. වේගයෙන් කැළයක ගහින් ගහට පනින වඳුරෙක් හිතන්නේ නැහැ නේ මම මේ අත් අල්ලනවා කියලා. කොහොම හරි වේගෙන් ඒ උට පුරුදු කොයිතරම්ද කියතොත් බිම වැටෙන්නේ නැහැ, අල්ලල්ල යනවා. ඒ වගේ තමයි මේ විඥාණයත් අරමුණු අල්ලගෙන යන ශීඝ්‍රයෙන්. ඉතින් ඔන්න ඔය ටික ඔය රහස හෙළි කරගන්න එකයි යෝගාවචර පින්නතාට තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි, ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ප්‍රමාණිකාර්ය කියලා කියන අර මෙනෙහි කිරීම යොදන්ට වෙනවා ප්‍රමාණිකූලව. එහෙම ඒ අවස්ථාවක තමයි අන්න අර ආනන්ද හඳුරගෙන පැහැදිලි කරන ආකාරයට මේ කොතනකවත් අන්තිමට බලනකොට විඥාණයවත් ආත්ම ස්වභාවයක් නැහැ. මොකද විඥාණය පවතින්නේ අන්න අර සංස්කාර උඩයි. අර රූප වේදන අර අසත් රූපයත් ආදී දේවල් එකතු කරලා සකස් කර ගැනීමක් සකස් කරගත්තු දෙයක්. ඒ අවස්ථාව යම් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒක තුලින්ම විඥාණය නිරුද්ධ වෙනවා. එතකොට නොදැනීම තුලිනුයි විඥාණය අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර සංස්කාර අවිද්‍යාව නිසා යම් සකස් කිරීමක් ඇති වෙනවනම් ඒ සකස් කිරීම නිසා වන්න අපේ විඥාණය කියලා ගත්ත දෙයක් තියෙනවා. යම් අවස්ථාවක සංස්කාර සංසිඳෙනවා නම් ඒ අවස්ථාවේම විඥාණයත් නිරුද්ධ වෙනවා. අන්න ඒ தත්ත්වය තමයි එතකොට මූලික අර මුළු විඥාණයත් දැවෙන தත්ත්වයක් නම් සම්පූර්ණ නිවීම ප්‍රත්‍යක්ෂ වෙන්නේ විඥාණයත් නිවුණු අවස්ථාවයි. විඥාන නිරෝධ අවස්ථාව එතනම තමයි භව නිරෝධය. එතකොට භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ භව නිරෝධය නිවනයි. අපි ලෝකයා සාමාන්‍යයෙන් අර භව තෘෂ්ණාව ඇති කෙනාට මේ ධර්මයට කිට්ටු වෙන්නවත් බෑ. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියපු විවෘත මනසකින් මේක දිහා බලනවා නම් ඔයි පතන්නේ සසර විමුක්තිය නම් දුක කෙලවර කිරීම නම් මේ දුක් ගින්න නිවීම නම් අපිට ඔන්න ඔය ආකල්පය ගන්න සිද්ධ වෙනවා. එතන පටිච්ච සමුප්පාදයේ වෙන බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අර යෝගාවචර පින්වතා ඒ අවබෝධය ගැඹුරට යන්න යම් අවස්ථාවක තේරුම් ගන්නවා මේ විඥාණයත් හේතුප්‍රත්‍ය උඩයි තියෙන්නේ. ඒ අවබෝධයත් එක්කම එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම තමයි පරම ශාන්තිය හැටියට දක්වන්නේ. ඉතින් අපි මේ කවුරුත් මේ පින්වතුන් අද දවසේ මේ වටිනා ශීලයක් සමාදන් වෙනවානේ ශාසනික ගමන යන්නේ ශීලයෙන් ආරම්භ වෙන්නේ. ඒ ශීල සමාදානයේ ශීලයක පිහිටලා වටිනා ශීලයක තම තමන්ට පුරු පුරුදු භාවනාවල යෙදුණා. අද දවසේ මේ ධර්ම දේශනාවත් විශේෂයෙන්ම මේ විදර්ශනාවට නඹුරුව ඊ එකක්. ඉතින් මේකත් උපකාර කරගෙන තම තමන්ගේ ඒ මේ යන සංසාර ගමන මෙතෙන්දීම කෙලවර කරගන්න පුළුවන් නම් ඒකට ඒ තරමට උත්සාහවත් වෙන්න ඕන. ඒකට මේතික් මේ රැස් කරගත්තු මේ ශීල සමාදානයේ ඊළඟට සීල් පිරිසට දන් දීම ආදී අමතර කුසල් කර්ම එකකින් ඒ වගේම තමන් බණ භාවනා කරලා ලබාගත්තු සමාධි ශක්තියත් මේ ධර්ම දේශනාවතුලින් උරාගත්තු යම් කිසි විදර්ශනා ශක්තියක් තිබෙනවනේ ඒකත් උපකාර කරගෙන අතීතාත්මමින් මේ තාසන පරිහානියට කලින් සෝවාන් සකදාගාමී අනාගාමී අරහතින් මාර්ග බලපතියදීන් උතුම් අමා මහ නිවන් සැනසීමට මේ කුසල ශක්තියත් හේතු ආසනාද ප්‍රාර්ථනා කරමි. අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්තු කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කුසල යනුගන්වමින් කියනවා නම් ඒ අනුමෝදන් වීම තුනෙන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින තුන මම ආමහන් වෙනින් සැනසෙත්වා තමන්ගේ විඤ්ඤාතින් උත්තුළු කියලා හැම ප්‍රාර්ථනා කරගන්න ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ ගාථා කියලා පින්දෙන් ඉතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමතං පදං ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා දුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා දුම්මත්තා දීවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා සෝකප්පත්තාදී සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා සෝකප්පත්තාදී සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා සෝකප්පත්තාය නිසෝකං හොන්තු සබ්බේ විපාණිනෝ සබ්බේතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
පින්නතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.